නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මුතුනේ මේ අවස්ථාවේදී අපිට ධර්ම සාකච්ඡා දහම් ගැටළු ප්‍රශ්න තියෙන්නේ. නමුත් කැන්බරා පන්සලේ දායක පිරිසත් භාවනා ගැන පොඩ්ඩක් අහගන්න සම්බන්ධ වෙන නිසා මම ඒ භාවනා සම්බන්ධව දහම් කරුණු දේශනා කරන්නම්. ඊට පස්සේ අපි හවස ඉඩ ලැබුණාම තියෙන ප්‍රශ්න ගැටළු ටික කතා කරමු. මේ එතකොට උදේ දේශනාව පහු අපි කෙටියෙන් මතක් කළොත් එතනදී ඒ දේශනාව අපිට ගොඩක් වටිනවා. දර්ශනයෙන් පහ කටයුතු කෙලෙස් කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන ධර්මතා ටික කෙලෙස් ටික කියලා මතක් කළා. ඉතින් ඒ කෙලෙස් ටික දුරු වෙන්න ඇත්තටම අපි දර්ශනයක් නැත්තම් ඇත්ත ඇහැටි දකින්න ඕනේ. තව පැත්තෙන් ගතුන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි ඉහත කිව්ව ධිට්ඨි සහගත කෙලෙස් නැති වෙන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් අපිට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ධර්මතා හතර මනෝ පැහැදිලි වෙන්න පුබ්බන්තේ ඥානය పూర్ව පෙර ධර්මතාවයන් පිළිබඳ නුවණ, අපරන්තේ ඥානය පසු ධර්මතාවයන් පිළිබඳ නුවණ, పూర్ව අපරන්තේ පෙර ඉඳලා දැන් මේ ස්කන්ධ ටික හැදුන හැටි, දුක හටගත් හැටි, අද ඇති කරගන්න හේතුවට නැවත දුක් වූ ස්කන්ධය හැදෙන හැටි තේරුම් කරගන්නට ඕනේ. ඊට පස්සේ දුක්ඛ නිරෝධය පිළිබඳවත් పూర్වාන්තයේ අපරන්තයේ పూర్ව අපරන්තයේ ආරම්භය නුවණ තියෙන්න ඕනේ. අතීත හේතු නොවුණා නම් දැන් දුක නොපවතින බව, අද දුක ඇති කරන හේතුව නැති කළොත් අනාගතයේදී දුක් ස්කන්ධ හට නොගන්න බව. එතකොට මේ දෙපැත්ත ගවේෂණය කළාම තමයි උත්තරයක් හම්බ වෙන්නේ. එහෙනම් වර්තමානයේක දුක පිරිසිඳ දෙකීම නිසයි මේ සංසාර ගමන නැති කරන්න පුළුවන් කියලා. ඒක අපි අර උපමාවක් අරගෙන මතක් කළා. අඹ ඇටයක් පොළවේ පැලකිරුවාම එතකොට අඹ ඇටේ කියන එක නිසා අඹ ඒ ඇටේම අඹ ඇටේ මේ බීජයම වැයවිලා වෙන දෙයක් නෙමෙයි. ඒ බීජයම වැයවිලා පොළවේ තියෙන ඕජාසාරයත් උරාගෙන බීජ අංකුරයක් හැදෙනවා. ඒ අංකුරේ පැලෑටියක් වෙනවා. පැලෑටිය ලොකු වෙනකොට අතුවිති හැදෙනවා. අතුවිති හැදෙලා ගෙඩි හැදෙනවා. එතකොට එක කොටසකට ඒ ටික අඛණ්ඩව එකින් එක ප්‍රතිවිරුද්ධ සම්බන්ධ වෙලා තියෙනවා. මේ බීජය නැත්තම් ඒ අඹ ඇටය මුල් කාරණාව කරගෙන ගෙඩි හැදෙන තැන දක්වා එකින් එකටම සම්බන්ධ වෙලා තියෙන්නේ. ගෙඩි ටික සම්බන්ධයි නැට්ටට, නැට්ට සම්බන්ධයි අතීතය වලට, අතීතය සම්බන්ධයි ගහට, ගහ සම්බන්ධයි පැලේට. පැලේ කියන්නේ බීජ අවස්ථාව එකම ගහ තමයි. මොහු කුරායා මොහෝ නොයම් කියන කාරණා දෙක තියෙන්නේ. ඒ ටික අයිති අඹ ඇටයට. එතකොට ඒ වගේ අඹ ඇටයක් පොළවේ තැම්පත් කළා වගේ දකින්න කියලා මතක් කළාම මොකද්ද? විඥානයේ මෞකසට දැසගත්තහම ඊට පස්සේ අඹ ඇටේ වැය වෙලා තියෙනවා. දැන් ගහ කියන එකට අඹ ඇටේක වෙන වැඩක් වෙන නැහැ. අඹ ඇටෙන් කළපු උපරිම දේ තමයි මොකද්ද? බීජෙන් කරපු උපරිම දේ ගහක් හදනවා කියන කාරණාවට වැය වෙලා වෙන ඒකෙන් වෙන වැඩක් හෝ වෙන කාරණාවක් බලාපොරොත්තු නොවිය යුතුයි. වෙන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මෞක්ෂයට බැසගත්තට පස්සේ විඥානයක විඥානම ලක්ෂණය දැනගැනීම ලක්ෂණයක් මුකුත් නැහැ. ඒ සිතෙන් වෙන කිසිම කාරණාවක් නොදත යුතුයි. ඒ සිත නාම රූප හදනවා කියන කාරණාවට වැයලා තියෙනවා. මම කිව්වා දීඝනිකායේ මහනිදාන සූත්‍රයේ අවශ්‍ය නම් කියලා බලන්න කියන කාරණාවත්. එතකොට විඥානය මෞකසට දැසගත්තාම ඊට පස්සේ ඒ සිතේ තියෙන නාම ධර්ම ටික පවත්වමින් රූපය හදන එක තමයි සිතෙන් කරන්නේ. එතකොට විඥාන නිසා නාම රූප වෙනවා. මේ නාම රූප දෙකෙන් එන්නෙන් වර්ධනය වෙනවා, වැඩෙනවා. රූපය එන්නෙන් වර්ධනය වෙනවා සිතේ තියෙන නාම ධර්ම වලට අනුව. ඊට පස්සේ රූපයේ තියෙන ප්‍රභේදගත ගතිය වැඩි වෙන්න නාම ධර්ම වල ප්‍රභේදගත ගතිය වැඩි වෙනවා. මේ විදිහට නාම රූප දෙක වැඩෙනවා කියලා කියන අර ගහ පැලෑටි ටිකරේ වැඩෙනවා වගේ. එතකොට අත්විති හැදෙනවා වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හයක් හැදුනා. එතකොට ආයතන වල තමයි පරාග පෝෂණය, මේ ආයතන ටික නිසා තමයි විපාක විඥාන පහළ වෙන්නේ. නැත්නම් ගහේ අත්විති නිසා තමයි gedhi හටගන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියනකොට සංකිටේන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියනකොට දුක මම නෙමෙයි, දුක මගේ නෙමෙයි, දුක මගේ ආත්මය නෙමෙයි. මොකද දුක අපිට හම් වෙනවා කියලා මතක් කළා දෙයාකාරකින්. ලෝකේ යම්තා දුක් තියෙන මේ දුක් ටික ඔක්කොම කැටි කරලා ගත්ත හැකි අපිට අප්‍රියං හා එක්කීමේ දුක සහ ප්‍රියංගෙන් වෙන්වීමේ දුක කියන දුක් දෙක විතරයි ඇත්තටම තියෙන්නේ. එතකොට ඒක කායික මානසිකව ලැබෙනවා. ඔච්චරයි දුක තියෙන්නේ. ඒ කියන්නේ සැප වේදනාවක් තිබුණොත් ඒ සැප වේදනාව නැතිකම නිසා, නොපවතිම නිසා එන දුක ප්‍රියංගෙන් වෙන්වීමේ දුක. අප්‍රියං හා එක්වීමේ දුක කියනකොට දුක් වේදනාව ලැබීමේ දුක. අපි ඒ දුක් ටික අපිට පැහැදිලි නොවෙන්නේ ඒකට රූප ඇඳගෙන කටයුතු කරන හින්දා. නමුත් ඒ රූප ටික අතහැරලා බලන්න හැමතැනකදීම යථාර්ථයේ තියෙන්නේ ওই දුක් දෙක නෙමෙයිද කියලා. අපි කියමු තමන්ගේ ප්‍රියමනාප කෙනෙක් පිටරටකට යනවා නම් නැත්තම් කලුරිය කළොත් එයින් අපිට ඇති වෙන්නේ කැමතිදී නැතිවීමේ දුක් වේදනාව අපි තුල ඉපදිරා නේද? එතකොට අකමැති අමනාප කෙනෙක් හෝ දෙයක් හෝ ලැබුණොත් අපිට දුම්නස සහගතව හෝ කායිකව හෝ දුක් වේදනාවක් ඉපදිරා නේද? එතකොට ප්‍රියංගින් වින්වීම සහ අප්‍රියංහා එක්වීම කියන කාරණා දෙක හරහා දුක් ටික ඔක්කොම තියෙනවා. දැන් ප්‍රදීම, ලෙඩවීම, මහලු බව කියන කාරණා තියෙන දුක් ටිකත් ඔක්කොම ඔයගොඩ තමයි වැටෙන්නේ. එතකොට මේ දුක කියන එක හොඳට දකින්න ඕනේ. මම කිව්වේ ගහක ගෙඩියක් හැදුනහම ගෙඩිය කඩලා අරගෙන අපි ගෙඩිය අයිති මට කියලා හිතනවා. නමුත් ඇත්තටම ගෙඩිය මට නෙමෙයි අයිති. අපි ධර්මයේ යථාර්ථයට අනුව බැලුවොත් ගෙඩිය අයිති මොකේද? නැත්තට. නැත්ත අයිති අඹ අත්තට, අත්ත අයිති ගහට, ගහ අයිති අඹ ඇටයට. එතකොට ඒක අනුපිළිවෙලින් ආපස්සට යන්න ඕනේ. ගෙඩිය වගේ සැප වේදනා ඇහෙන් බලනකොට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා නම්, කණින් ශබ්දයක් අහලා සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා නම්, මේ ස්පර්ශ ආයතන හයෙන්ම සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත වේදනාවක් ඇති වෙනකොට හොඳට දුක්ඛේ ඥානං කියලා කියන්නේ මේ සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව තමන්ගේ හෝ තමන් හෝ තමන්ගේ ආත්මය විඳිනවා හෝ වෙන්නේ නැතුව ඒ වේදනාවේ යථා ස්වභාවය බලන්න ඕනේ. gediyaiti නැත්තට වගේ වේදනාවයිති මොකේද? ස්පර්ශයට. නැත්තයිති අතීති වලට වගේ ස්පර්ශයයිති ආයතන වලට. අතීති ටිකයිති ගහට වගේ මේ ආයතන ටිකයිති නාම රූප වලට. ගහයිති අඹ ඇටයට වගේ නාම රූප දෙකයිති විඥාණයට. ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප වෙලා ආයතන හැදිලා ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා. ස්වභාව ධර්මම තමයි අපේ ජීවිතේ. අඹ ඇටයක් හිතවලා අංකුරයක් පැලයක් හැදිලා අතීතෙ බෙදිලා ගෙඩියක් හැදෙනවා වගේ. එතකොට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික දකින්න අපේ ජීවිතේ දුක. එතකොට ඒක දැන් හොඳට මේ ශාසනයෙන් බැහැරයි දුක දකින්නේ දුක මම දුක මගේ ආත්මය කරගෙන නමුත් අපිට නොවනක් දැන් තියෙන්න ඕනේ දුක කියන එක හේතු ප්‍රත්‍යයයි. දුක කියන එක කුමක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය ඔකට හොඳ සූත්‍රයකුත් තියෙනවා සංයුත් නිකායේ අචල කස්සප සූත්‍රය. අචල කස්සප පරිබ්‍රාජක තුම භාගතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් භාගතුන් වහන්සේ දුක තමා විසින් කරන ලද්දක්ද? අචලක දුක තමා විසින් කරන ලද්දක් නෙවෙයි. එහෙනම් දුක අනුන් විසින් කරන ලද්දක්ද? නෑ, දුක අනුන් විසින් කරන ලද්දකුත් නෙවෙයි. දුක තමන් සහ අනුන් විසින් කරන ලද්දක්ද? නෑ, දුක සහ තමන් සහ අනුන් විසින් කරන ලද්දකුත් නෙමෙයි. එහෙනම් දුක ඉබේම හටගත්ත එකද? නෑ, දුක ඉබේම හටගත්ත එකකුත් නෙමෙයි. එහෙනම් දුකක් නැද්ද? නෑ, දුකක් නැතුව නෙමෙයි, දුකක් තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? නෑ, මම නොදන්නවා නෙමෙයි, මම දන්නවා. ඊට පස්සේ ඇචෙල්ලක පරිබ්‍රාජකතුමාට හරි ප්‍රශ්නයක් එයා දන්න ශේෂ්ත්‍රයෙන් ප්‍රශ්න ඔක්කොම ඇහුවා. දුක තමන්ගේද කියලා ඇහුවා, තමන් විසින් ඇති කරගන්නද කියලා නෑ කිව්වා, අනුන් විසින් ඇති කරගන්නද කියලා ඇහුවා නෑ කිව්වා, එහෙනම් දෙන්නම එකතු වෙලාද කියලා ඇහුවා නෑ කිව්වා. එතකොට දෙන්නම එකතු වෙලා නෙමෙයි නම් දුක ඉබේම දහටගන්නේ කියලා ඇහුවා, ඒත් නෑ කිව්වා. දුක නැද්ද කියලා ඇහුවා, නෑ නෙමෙයි, තියෙනවා කිව්වා. ඔබ වහන්සේ දන්නේ නැද්ද කියලා ඇහුවා, මම දන්නවා කිව්වා. ඊට පස්සේ කලේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ දුක කියා දෙන සේක්වා කියලා ඉල්ලුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රාත්මන දුක හේතු ප්‍රත්‍යයයි. දුක තමන්ගේ එකකුත් නෙමෙයි, දුක අනුන්ගේ එකකුත් නෙමෙයි, තමන් සහ අනුන් කියන දෙන්නම නිසාත් නෙමෙයි, දුකක් ඒක ඉබේම හට ගන්නවත් නෙමෙයි, දුක කියලා ගත් නැතුවත් නෙමෙයි, නොදන්නවත් නෙමෙයි. දන්නවා මොකද්ද දුක හේතු ප්‍රත්‍යය. මොකද හේතු? ස්පර්ශය නිසායි දුක හටගන්නේ. මෙලෝ වේවා පරලෝ වේවා යම් කිසි කෙනෙක් කුමන විදිහක හෝ දුකක් වින්දානම් පින්වතුනි දුකට ආසන්නම කාරණාව බල නිස්පර්ශය. ස්පර්ශය වීම නිසා දුක කියන එක ඇති වෙන්නේ. අනුන් විසින් පනවන දුක කියලා පනවන තැනදිත් ඇත්ත ස්පර්ශය නිසායි. තමන් නිසා දුක හට ගන්නවා කියලා පනවන තැනදිත් ඇත්ත ස්පර්ශය නිසායි. තමන් සහ අනුන් දෙන්නම එකතු වෙලා කියන දෘෂ්ටියක් ඇති කරගෙන කියන පැනුවත් ඒත් ස්පර්ශය නිසායි. ඒ තමන් සහ අනුන් කියන දෙනක එක්කෙනෙක්වත් නැතුව කියලා දෘෂ්ටියක් ඇති කරගත්තත් ඒත් ස්පර්ශය නිසායි. ඉදේ මහතගත් දුක කියලා දෘෂ්ටියක් ලෝකේ ඇති කරගන්නවා ඒත් ස්පර්ශය නිසායි. ඉතින් මේ හැමතැනක දුකට හේතුව ස්පර්ශය. ඊට පස්සේ ස්පර්ශය කියන එක දුක කියන එක මම මගේ ආත්මය නොවෙන්න, සැපේ සතුට නොවෙන්න, දුකේ දුක් නොවෙන්න, උපේක්ෂාවේ නොරැවටෙන්න නම් එයා දුක කියන එක පටිච්ච සම්පන්නයි. ස්පර්ශය නිසා හටගත් මේ සැපේ ස්පර්ශ නැතිනකොට නැති වෙනවා කියන නුවණ තියෙන්න ඕනේ. එතකොට සැපේ ඇලෙන්නේ නැහැ, රාගේ හිටින්නේ නැහැ. දුක් වේදනා ඇති වෙනකොට ඒ ස්පර්ශ නිසා මේ දුක් වේදනාව හටගෙන ස්පර්ශ නැතිනවා කියන නුවණ ඕනේ. එතකොට දුකේ ගැටෙන්නේ නැහැ. උපේක්ෂාව ඇති වෙනකොට ස්පර්ශ නිසා මේ දුක හටගෙන ස්පර්ශ නැතිනවා කියලා දකින්න ඕනේ. එතකොට රැවටෙන්නේ නැහැ ස්පර්ශය. එතකොට ඒ සැප දුක් උපේක්ෂා කියන තුනේ රාග දේශ මොහ ඇති නොවෙන්න නම් ඒ වේදනාව ඇති වෙච්ච හේතුව දකින ස්පර්ශය නිසා කියලා. ඊට පස්සේ ස්පර්ශය කියන එක නොරවටුනොත් තමයි වේදනාව නොරවටෙන්නේ. ස්පර්ශය කියන එක අපි දකින්න ඕනේ ආයතන ටික නිසා ස්පර්ශ වෙන්නේ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ආයතන ටික තියෙන නිසා රූප ගැටීම නිසා, ශබ්ද ගැටීම නිසා මේ ස්පර්ශය කියන එක ඇති වෙනවා. එතකොට ඇහැ, කන, දිව, නාසය, ශරීරය මගේ වුණොත් කෙනෙකුට ස්පර්ශය මගේ වෙනවා ඉබේම, ස්පර්ශය මගේ වුණොත් වේදනාව මගේ වෙනවා ඉබේම. එතකොට වේදනාව මගේ නොවෙන්න නම් ස්පර්ශය මගේ නොවෙන්න ඕනේ, ස්පර්ශය මගේ නොවෙන්න නම් ආයතන ටික ඇහැ මගේ නොවෙන්න ඕනේ. එහෙමගේ නොවෙන්න නම් එයාට ඇහැ හැදිච්ච හැටි දැනගෙන තියෙන්න ඕනේ. එතකොට ඇහැ හැදිච්ච නාම රූප දෙක පිළිපද දැනුම තියෙන්න ඕනේ. නාම රූප දෙක තමන්ගේ නෙමෙයි කියන කාරණාව තියෙන්න ඕනේ. ඊට පස්සේ නාම රූප දෙක තමන්ගේ නොවෙන්න නම් නාම රූප දෙක විඥානය නිසා කියන අවබෝධය තියෙනවා. එතනින් මේ භවය ආරම්භ පටන් ගන්නවා. මොකද විඥානය නිසා සිත නිසා නාම රූප වෙනවා කියලා කියනකොට ඇත්තටම සිතේ තියෙන නාම ධර්ම වලටයි මුළු මේ ජීවිතේම පැවැත්ම කියන ටික තියෙන්නේ. දැන් අපිට ඇහ කන දිව නාසය ශරීරය කියන ටික ගන්න මෙරිච්ච මලමිනියක් ගන්න. මලමිනියකට ඇහ නැහැ. ඇහ බිඳිලා. කන නැහැ. නාසය නැහැ. දිව නැහැ. ශරීරය නැහැ. එතකොට ඒ සිතේ තිබුණු නාම ධර්ම නිසා රාසීච්ච මහභූත ටික විතරයි තියෙන්නේ. ප්‍රසාද ටික ඔක්කොම නැහැ. ප්‍රසාද ටික ඔක්කොම නිරුද්ධ වෙනවා. එතකොට ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය රූප එකක්වත් නැහැ. කර්මජ රූප එකක්වත් නැහැ. බලමිනේක. එතකොට දුක්ඛේ ඥානං කියන ටික එනකොට හොඳට මේ සැප වේදනාව නැතිවීමෙන් දුක් වේදනාව ඇතිවීමෙන් එන දුකක් තියෙනවනේ. මේ දුක තමන්ගේ නොවෙන්න දුක කියන තැන දක්වා හේතුඵල ධම දැනගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ විදිහට මේ දුක් වූ ස්කන්ධ ටික හැදුනා. ඒ හැදුණු දුක් වූ ස්කන්ධ ටික දුකයි. අන දුක්ඛේ ඥානං එනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය ඥානය එනවා. මේ දුක් වූ ස්කන්ධ ටික හැදුනේ කොහොමද? මම උපන්න නෙමෙයි. මේ දුක් වූ ආයතන ටික නැත්තම් මේ දුක් වූ ස්කන්ධ ටික හැදුනේ කොහොමද? විඥානය මෙතෙන්ට බැසගත්තේ කොහොමද කියනකොට ඒකින් කියනවා පුබ්බන්ති ඥානෙට යනවා. සමුදේ සත්‍යයේදී පුබ්බන්ති ඥානෙට යනවා. පෙර ජීවිතේ මේ විදිහටම විඥානය දැසකර නාම රූප වල ආයතන හැදිලා ආයතන ටික නිසා ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනකොට එදාද වේදනාව ඇති උනේ හේතුඵල ධමයක් නිසායි. මෙතන තියෙන සත්පුද්ගල නොවුණු ධර්මතාවයක් කියන ටික තේරුම් නොගත්තා වූ අවිද්‍යාව නිසා සැපය මගේ කරගෙන විඳපු නිසා රාගයක් ඇති වෙලා දුක් වේදනාව මගේ කරගෙන විඳපු නිසා ද්වේෂය ඇති කරගෙන උපේක්ෂා වේදනාව මගේ කරගෙන විඳපු නිසා මෝහය ඇති කරගෙන අන්තිමට අවිද්‍යාව පත්‍ය සංඛාරා මොකද්ද? රාග ද්වේෂ මෝහ ඇති කරගෙන අපි තියන්නේ. එතකොට මේ අවිද්‍යාවෙන් සකස් කරගත්ත කර්ම ටික හේතුයි පෙර ජීවිතේ මෙන්න මෙතනට විඥානය පැමිණෙන්නේ. නැත්තම් මේ අඹ ඇටේ කොහෙන්ද? ඒටි ඉස්සෙල්ල ගහේ තිබුණු අඹ ගෙඩිය ඇතුලේ තිබුණු අඹ ඇටය. එතකොට නැත්තම් ඒටි ඉස්සෙල්ල විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතා ටිකේ ඒ වේදනාවන් පිරිසිඳ නොදන්නාකම නිසා ඇති කරගත්ත කෙලෙසයයි කර්මයයි හේතුනේ මෙතෙන්ට පැමිණෙන්න කියන උත්තරේ එනවා පුබ්බන්ති ඥානය හරහා. අපරන්ති ඥානයේදී එයාට එනවා අදත් මේ ස්පර්ශ ආයතන 6 ටික නිසා යම් වේදනාවක් එනවනම් අද මේ දුක හේතු ප්‍රත්‍යයයි පටිච්ච සමුප්පාද ධර්මතාවය කියලා තේරුම් අරගන්නේ නැතුව අදත් අවිද්‍යාවෙන් මම සැප විඳින්නේ මම දුක් විඳින්නේ කියන මානසික මට්ටමක ඉඳගෙන රාග දේශ මොහ ඇති කරගත්තොත් අද ඇති කරගන්නා වූ අවිද්‍යා කර්ම වලට අනාගතයේදී මේ වගේම දුක් වූ ස්කන්ධ පංචකයක් නැත නාම රූප දෙක හදනවා. අද ගහේ ගෙඩි කාලා ඒක ඇට ඉතුරු කළොත් ඒ ඇට පොළවේ දැම්මොත් තැන් තැන් වල දැම්මොත් ආපහු තැල වෙනවා. එතකොට අපරන්ති ඥානයේදී එනවා දුක්ඛ සමුදය සත්‍ය කියන එක. දැන් මේ දුක් වූ ස්කන්ධ ටික හැදෙන්න පෙර හේතුව මේ දුක් වූ ස්කන්ධ ටික අද පිරිසිදු නොදක්කොත් අනාගතයේ දක්වා එනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ඥානය කියනකොට එක පුබ්බන්ති ඥානං අපරන්ති ඥානං පුබ්බන්ත අපරන්ති ඥානං වෙනවා. අතීතයේදී අවිද්‍යාව දුරු කළා කර්ම ක්ෂය කරගෙන තිබුණු කර්ම රැස්සෙලා නොවුනනම් අද මේ විඥානය මෙහෙම රූපයකට දැසගෙන ආයතන හැදිලා ස්පර්ශ වෙලා මේ එන දුක නැහැ. එහෙනම් අද ස්පර්ශය නිසා ඇතිවෙන මේ වේදනාවන් අරබයා ඇත්ත ඇති හැටි දැකලා කර්ම සකස් නොකළොත්, අවිද්‍යා කර්ම නැතිකළොත්, කෙලෙස් නැතිකළොත් නැවත මේ වගේ දුක් වූ ස්කන්ධ හදන්නේ නැහැ කියන උත්තරයක් ආවා. නිරෝධ ඥානෙ. ඊට පස්සේ මාර්ගය පිළිබඳ නුවණ ඇති වෙනවා. දුක දැකලා, දුක ඇතිවීම දැකලා, දුකේ නැතිවීම දකිනකොටම මඟ කියන එක උපදිනවා. එහෙනම් යම් විදිහකටද දුක නිරුද්ධ වෙන්නේ, ඒ විදිහට කටයුතු කළ යුතුයි. කොහොමද දුක නිරුද්ධ වෙන්නේ? අපි දැක්ක දැන් දුක් වූ ස්කන්ධය පරිහරණය කරමින් දුක් වූ ස්කන්ධය මම මගේ ආත්මයයි කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නැතුව ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ නුවණකින් නොයලි විඳින මානසික මට්ටමක් ඇති කරගත්තොත් විද්‍යාව නිසා කර්ම සකස් වෙන්නේ නැහැ. එතකොට අපි අර කිව්වේ ගහේ උපදින හැම අඹ ගෙඩියක්ම ඉතෝලා හරි අමුවෙන් හරි කෑවට කමක් නැහැ කනවා. හැබැයි එක අඹ ඇටයක්වත් ඉතුරු කරන්නේ නැහැ. හැම අඹ ඇටයක්ම පුච්චලා හෝ දෙකට පල්ලා දානවා. එතකොට ගහ තියෙද්දිම නැවත ගස් හට ගන්න තියෙන හේතුව නතර කළා. ගස් හට ගන්න තියෙන හේතුව නතර කළා ජීවත් වෙනවා. ගහ පවතිනවා. ඒ ගහ අවුරුදු 50ක් හරි 100ක් හරි තිබිලා ඒ ගහ දිරලා යයි. නැවත ගසුත් හැදෙන්න තිබුණ හේතුවක් නැති වෙලා එතකොට මේ ගස්වල පැවැත්ම ඉවරයි. ඒ වගේ මේ ස්කන්ධ පංචකය පරිහරණය කරද්දීම නැවත මේ වගේ දුක් වූ ස්කන්ධය උපදවන්න තියෙන හේතුව නැති කරලා මේ පුරාණ කර්මෙන් හටගත් ස්කන්ධ ටික පරිහරණය කරමින් ජීවත් වෙනවා කියන තැනට එන්න ඕනේ. එතන තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒ නැවත දුක් වූ ස්කන්ධය හදනවා කියන හේතුව නැති වෙන්න නම් දැන් මේ දුක පිරිසිදු දකින්නවා කියන කාරණාව අවශ්‍යයි. උත්තරය ආවේ දුක පිරිසිදු දැක්ක යුතුයි කියලා. මොකද හැමදාම දුක පිරිසිඳ නොදකින නිසායි දුක ඇති කරන හේතුව තණ්හාව කියන එක තිබිලා තියෙන්නේ. තණ්හාව කියන එක තියෙනකොට දුක ඇති වෙනව මිසක නිරෝධය නැහැ, මාර්ගය නැහැ. දුක පිරිසිඳ දැක්කොත් තණ්හාව නැති වෙනව, තණ්හාවගේ නැතිවීමම නිරෝධය, නිරෝධය දැන ගැනීම මාර්ගය කියන කාරණාව උපදින එකටම තියෙන මේ ධර්මතා හතර. එතකොට දැන් අපිට උත්තරයක් ආව මාර්ගයේදී මොකද්ද? මේ ස්පර්ශ ආයතන 6 පිරිසිදු දැක්ක යුතුයි. ස්පර්ශ ආයතනයන්ගෙන් හටගන්න එකම වේදනාවක්වත් මම මගේ ආත්මයයි කියන දැකීමකින් දකින්න නැතුව ස්පර්ශ නිසා දුක හටගන්නවා, ස්පර්ශ නැතිවෙනවා කියලා දැකලා සැප වේදනාවේ, දුක් වේදනාවේ, උපේක්ෂා වේදනාවේ උපේක්ෂා වෙන්න ඕනේ. සැප වේදනාවට හේතු ස්පර්ශය නිසා සැප වේදනාව හටගෙන ඒ ස්පර්ශ නැතිනොත් සැප වේදනාව නැති වෙනවා කියලා දැකලා සැපේ සතුටු වෙන්නේ රාගය ඇති විදිහට ඇලෙන්නේ නැහැ, සැපේ උපේක්ෂයි. දුක් වේදනාවට හේතු ස්පර්ශය නිසා දුක් වේදනාව හටගන්නවා, ඒ ස්පර්ශය නැතිනොත් දුක නැති වෙනවා කියලා දැකලා දුකෙදි උපේක්ෂයි. ඒක ගැටෙන්නේ නැහැ. උපේක්ෂා වේදනාවට හේතු ස්පර්ශය නිසා උපේක්ෂාව හටගන්නවා, ඒ ස්පර්ශ නැතිනොත් උපේක්ෂා වේදනාවක් නැති වෙනවා කියලා උපේක්ෂාවෙත් උපේක්ෂයි. එතකොට ස්පර්ශ ආයතන 6ම උපේක්ෂයි. රහතන් වහන්සේ තුමේ චලංග සම්බන්ධකතු උපේක්ෂාවක් තියෙනවා. අංගායකින් යුක්ත උපේක්ෂාවක්. රූපය කුමන රූපයක් ආවත් උපේක්ෂයි. ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ආයතන 6ම උපේක්ෂයි. ඔන්න ඔය දකින මානසික මට්ටම ඇති කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ධර්මය හරහා අනුලෝම ප්‍රතිලෝමව දකින්න ඕනේ. දැක්කහම තමන්ට පුබ්බන්තේ කංකති අතහැරෙනවා. පෙර ජීවිතයේ මම හිටියද කොයි දිටිය කියන එක අතහැරෙනවා. ඇයි ඒ? මොකද පෙරත් මේ වගේම ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා කර්ම ස්කන්ධ පංචකයක් තිබිලා තියෙන්නේ. ඒකේ ඇත්ත නොදන්නා වූ අවිද්‍යා කර්ම නිසා මේ ස්කන්ධය හටගත්තා. පෙර මම හිටියද ඉඳලා ආවද කියන ප්‍රශ්නේ ලෙහෙනවා. අපි මැරෙයිද මැරිලා උපදීද කොහේ කොහේ උපදීද කියන ප්‍රශ්නේ ලැහෙනවා. දැන් අද ඇති කරගන්න කර්ම කෙලෙස් නිසා අනාගතයේ මේ වගේ දුක් වේ ස්කන්ධය හට ගන්නවා කියන තැනට එනකොට අපරන්තේ කංගති අතහැරෙනවා. එහෙනම් මේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා මේ පටිච්ච සම්පද ධම්මේ සිඥාන. මේ පටිච්ච සම්පද ධර්මයක් කියන නුවණ හොඳට එනවා. එතකොට ඔන්න ඔය ටික ඉස්සෙල්ලාම අපි කල්යාණ මිත්‍රසර සද්ධර්ම ශ්‍රවණයෙන් දැනගත්තා. අහලා දැනගත්තට තාම අපිට මේ ස්පර්ශ ආයතන 6 මම මගේ මගේ ආත්මයයි කියලා ගන්න බෑ. මේක හේතුඵල ධර්ම කියන එක පේන්නේ නෑ. ඒ පේන්නේ නැත්තේ මොකක් නිසාද? නීවරණ ධර්මයෙන් වැහිලා. ඊට පස්සේ දැන් මේ චතුරාර්ය සත්‍ය දැකගන්න ඥානතෝ පස්සතෝ දන්නේ දකින්නේ දැන් දැනගත්තා. දැනගත්ත දෙක ඊට පස්සේ දැනගත්ත ටික ඊට පස්සේ දකින්න ඕනේ. දකින්න තරට යන්න ඕනේ. ඒ දකින්න යන ගමන් මාර්ගයට තමයි අපි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. මේ ටික හැබැයි පූර්ව භාග ප්‍රතිපදාව. ඒ චතුරාර්ය සත්‍ය හරියටම දකින්න මාත්‍රමට තමයි ලෝකෝත්තර මාර්ගය කියන එක උපදින්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය දකින්න තැනට යන්න සීල සමාධි ප්‍රඥාමයි උදව් වෙන්නේ. එතකොට ඒ කොටසට කියනවා ආදි බ්‍රහ්මචර්යක කියලා. බ්‍රහ්මචර්යාවට මුල් වෙන නැත්නම් පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියනවා. මේ ටික තවම පැත්තකින් ගත්තු ත්‍රිදර්ශන ඥාන කියනවා. අපි ඔය කියන්නේ උදේ විඥානය, භංග ඥානය, බද්ධපත්තා ඥානය, ආදීන ඥානය, මුංචිත කම්මඤ්ඤතා ඥානය, පටිසංකා ඥානය, සංකාරුපෙක්ඛා ඥානය, සත්‍යනුලෝම ඥානය කියලා විදර්ශන ඥාන නවයක් ගැන අපි කතා කරන්නේ. ඒ ඥාන ටික තමයි මේ අනුපුලි වලින් වැඩෙන්න ඕනේ අපිට. මොකද සත්‍යනුලෝමික ඥානය දක්වාම වැඩුණොත් තමයි කෙලෙස් ටික නැති වෙන්නේ. ඊට පස්සේ ක්ලේශ අනුසය විතරයි ඉතුරු වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයකින් කරන්නේ ක්ලේශ අනුසය දුරු කරන එක. කෙලෙස් ටික නැති වුණාම ආවරණීය ධර්ම ඔක්කොම නැති වෙනවා. ආවරණීය ධර්ම නැති වුණාම ඇත්ත පේනවා. ඇත්ත පේනකොට අනුසය කියන එක නැති වෙන්නේ. එතකොට දැන් අද මම කියලා දෙන්නම් භාවනා කරන හැටි. අපි ඊයේ කතා කළා. අද දවසේදී මුල ඉඳන් ටිකක් කතා කරමු. එතකොට මේ වගේ දර්ශනයක් දැනගෙන මේ වගේ දර්ශනය ඉගෙනගෙන මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාක්ෂාත් කරගන්න හින්දා අපි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවේ හැසිරෙනවා. ඒකෙදි මුලින්ම අපි සීලයක පිළිතනවා. පන්සිල් හරි අටසිල් හරි ආජීවස්තමක සීල් හරි උපෝසතස්තංග සීලයක හරි නැත්නම් සාමාන්‍ය රදස සීලයක හරි උපසම්පදා සීලයක හරි අපි පුද්ගල භාවයෙන් තාම සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙලා කය වචන දෙක සංවර කරගන්නවා. කය වචන දෙක සංවර කරගත්තේ මොකටද? හිත සංවර කරගන්න උපකාර පිණිස. ඊට පස්සේ සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. නුවණැති පුද්ගලයෙක් සීලයක පිළිතල සමත විදර්ශනා වඩනවා. චිත්තම් කියලා කිව්වේ සමත කමනට, පඤ්ඤං කියලා කිව්වේ විදර්ශනාවට ප්‍රඥාව භාවනා. චිත්ත භාවනාව සහ ප්‍රඥා භාවනාව කියලා දෙආකාරයකින් හඳුන්වනවා මේ සමත විදර්ශනා භාවනාව. එතකොට දැන් සීලයක පිළිතල අපි සමත කමටහනක් හුරු කරන්න ඕනේ. එතකොට සමත කියලා කිව්වේ හිත තැන්පත් වෙන, නතර වෙන, එකඟ වෙන, සංසිඳෙන දෙයට කියන සමතයකටපත් වෙනවා කියලා කියන්නේ. ඇවිස්සිච්ච විසිරිච්ච දෙයක් සංසිඳවන එකට කියන සමතයකටපත් කරනවා. ඒ වගේ ඇවිස්සුණු විසිරුණු සිත, අවුල් වෙලා තියෙන සිත සංසිඳවන කමඨහනකට කියන සමත කමඨහනක් කියලා. එතකොට කමඨහන් 40ක් තියෙනවා. ඒකෙන් ආනාපාන සති කමඨහන තමයි විතර්ක සංසිඳුවීමට චිත්ත සමතේට ඉතාමත්ම වේගවත්ම කමඨහන. වේගවත්ම කමඨහන. එතකොට හැබැයි ඒ ආනාපාන සතිය වඩන්න නම් හොඳට සිහිය හොඳට නුවණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තියුණු සිහියක් හොඳ මනසේ අවදි බවක් තියෙන්න ඕනේ. එක එල්ලේම වමනාවෙම හිත තියාගන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. එහෙම කෙනෙකුට තමයි ආනාපාන සති භාවනාව කරන්න පුළුවන්. කමටහන්ට හිත තියාගෙන නිදාගන්න කෙනෙකුට නම් බෑ. ඉතින් බුදුගුණ අසුභේ මරණය මෛත්‍රිය කියන ධර්මතා කමතහන් හතර හැම දිනකටම එකයි. චරිත හයක් පෙන්වලා තියෙනවා. රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත කියලා. මේ චරිත හයටම සාධාරණයි බුදුගුණ අසුභේ මරණය මෛත්‍රිය කියන සතර කමතහන් ඕන තැනකදී පරිහරණය කරන්න පුළුවන්. එතකොට මේ කමතහන් හතර ගන්නත් පුළුවන්. එතනදී මේ කුමන කමඨහනක් ඇතුළේ වඩන්න කලිනොත් හොඳටම අපි අවධානය යොමු වෙන ඕන තැනක් තමයි මේ සති නිමිත්ත කියන එක. උජුං කායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්තා. එතකොට පරයන්ක බැඳගෙන සිහිය අපි මුකුට තබා ගන්නවා. සතිං පරිමුඛං සතිං උපට්ඨමෙත්තා කියලා කියන්නේ මොකද? පරිමුඛං කියලා කියන්නේ නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ. මං කිව්වේ දෙන්නේ කොටස් මම අටුවාවල් වල හෝ පෞද්ගලික අදහස් වලින් නෙමෙයි, කෙලිම පිළිසිඳ ත්‍රිපිටකයෙන්මයි කියන්නේ. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඒ පිළිබඳව හොඳට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඥාන විභංගය ගත්තාම පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියලා කියන්නේ මොකද්ද කියලා ඒක පැහැදිලිවම පෙන්වනවා. නාසිකග්ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිතෝ හොති සුපට්ඨිතා. නාසය ළඟ හෝ මුඛ නිමිත්ත තුල මේ සිහිය පිහිටියේ වෙයි, මනාව පිහිටියේ වෙයි. එතකොට ඒ වගේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ එතන කෙරෝල හෝ අයින හෝ කොහොම හරි අපහසුයෙන් ඕනේ නැහැ. මෙතනදී උපාය විතරක් බලන්න. හිත නොයේ කර්මණු වල දුවන්ඩ නොදී හිත නතර කරගෙන ඉන්න දරන උත්සාහයක් තියෙනවා. එතකොට හිතේ කතා කරන ගතිය නතර වෙන විදිහට තොල් දෙක දිහා හිත තබා ගන්න හිත යොමු කළා. ඒ තුලම ඉන්න එකට තමයි සති නිමිත්ත කියලා කියන්නේ. ඒ සති නිමිත්ත හොඳට පැහැදිලි කරගන්න කෙනෙකුට ඒක අපැහැදිලි නම් අප්‍රකට නම් මොම් කිව්වේ මෙමු තොල් දෙකට ඇඟිල්ල තියලා බලන්න. ඇඟිල්ල තිබ්බහම තොල් දෙකේ ඇඟිල්ල වදින ස්පර්ශ වෙන ගතිය තේරෙනවා. ඊට පස්සේ හිත ඒ වදින තැන්ට ස්පර්ශ වෙන තැන්ට හිත යොමු කළා. හිත එහෙම තියදී ඇඟිල්ල ගන්න. එතකොට තමන්ට ඒ බව තේරෙනවා හොඳට. එතකොට අන්නේ තේරෙන තැන දැනුම් සහගතව හිත යොමු කරගෙන වෙන කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව ඉන්න එකටයි සති නිමිත්තේ හිත පිහිටුවාගෙන ඉන්නවා කියලා කියන්නේ. එහෙම ඉඳගෙන සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. සීයම අස්වාස කරනවා, සීයම ප්‍රස්වාස කරනවා. සති නිමිත්තට හිත යොමු කරගෙන සති නිමිත්ත තුල දැනුම් තියාගෙන සීයම අස්වාස කරනවා, සීයම ප්‍රස්වාස කරනවා. අස්වාසය anu යන්නේත් නැහැ, ප්‍රස්වාසය anu යන්නේත් නැහැ. අස්වාස ප්‍රස්වාසය anu යන්නේ නැහැ කිසිම වෙලාවක. Tamanṭa ඍජුවම අහු වෙලා තියෙන්නේ, හිත යොමු වෙලා තියෙන්නේ සති නිමිත්තයි, තොල් දෙකයි. එහෙම ඉන්නකොට තමන් අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා හොඳට. මම කිව්වේ දැන් මේ ඉස්සරහා තියෙන කෝප්පෙ දිහා අපි බලාගෙන හිටියොත් දැන් ඇස් දෙකෙන් මම හරියට කෝප්පෙ දිහාමයි බලාගෙන ඉන්නේ. කෝප්පෙට එහා පැත්තෙන් කෙනෙක් එහාට ගියොත් හෝ මෙහාට ගියොත් එහාට ගිය බවත් මෙහාට ගිය බවත් ටිකව ළඟට ගිහිල්ලා ආපු බවත් දුරට ගිහිල්ලා ආපු බවත් මම දන්නවා නෝනේ. යන කෙනා දිහා මම බෙල්ල හරවලා යන කෙනා දිහා බැලුවෙත් නෑ, ආපහු යන කෙනා දිහා බැලුවෙත් නෑ. මම බලාගෙන ඉන්න කෝප්පේ දිහාමයි, කෝප්පේ දිහා බලාගෙන ඉන්නකොට ඉන්න මට නුවණින් තේරෙනවා කෙනෙක් එහාට යනවා මෙහාට යනවා. බලන්න යන කෙනා දිහා මම බලන්න හැරෙව්වොත්ම මට කෝප්පේ අතහැරිලා තියෙනවා. ආපහු යන දිහා බැලුවොත්ම කෝප්පේ අතහැරිලා තියෙනවා. ඒ වගේ වෙලාවකදී ඒ නිසා මම මේ කෝප්පේ දිහා බලාගෙන ඉන්නා වගේ හිත යොමු කළා සති නිමිත්ත නාසය හෝ තොල් දෙක දිහා තමයි හිතෙන් බලාගෙන ඉන්නේ. එහෙම ඉන්නකොට අස්වාස වෙන බවක් දන්නවා, ප්‍රස්වාස වෙන බවක් දන්නවා. කිසිම වෙලාවක අස්වාස වාතයේ හිත අරගෙන යන්නේ නැහැ, ප්‍රස්වාස වාතයේ හිත අරගෙන යන්නේ නැහැ, අස්වාස ප්‍රස්වාසයේ හිත අරගෙන යන්නේ නැහැ. හැබැයි තමන්ට දැනීමයි හැම අස්වාසයක්ම සිද්ධ වුනේ, දැනීමයි හැම ප්‍රස්වාසයක්ම සිද්ධ වුනේ. එතකොට සියලුම අස්වාස ප්‍රස්වාසය දැනීම සහිතවම කරනවා. එතකොට සති නිමිත්ත හිත තියාගෙන මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාව කරන්න පුළුවන් එක තැනක ඉඳගෙන ඉන්නකොට. එතකොට තියෙන වටිනාකම තමයි ඒ කමඨාන භාවනා විවරලා නැගිට්ටත් අර සති නිමිත්ත හිත තබා ගන්න හොරුව ඉතුරු වෙනවා තමන්ට. එන්න ටිකෙන් ටික ටිකෙන් ටික සිහිය මේ සති නිමිත්ත තුල පිහිටන ගතිය වැඩි වෙනවා. ඒකයි මේ සිහිය වඩන්න පුළුවන් කියලා කියන්නේ. සිහිය කියන එක වඩන්න පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ තමන්ට පුළුවන් වැඩ කටයුතු කරනකොටත් සති නිමිත්ත හිත තබාගෙනම සිහියම වැඩ කටයුතු ටික කරන්න. කරන හැම වෙලාවකම සති නිමිත්ත හිත තියාගෙන වැඩ කටයුතු කරනවා. ඉඳගෙන ඉන්නකොට ආපහු සති නිමිත්ත හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය නැතිනම් කෙනෙකුට මෛත්‍රී භාවනාව නම් හොරු. මෛත්‍රී භාවනාව හෝ වේවා, බුදු ගුණ වේවා, අසුභේ වේවා, මරණේ වේවා, කුමන භාවනාවක් කළත් සති නිමිත්ත හිත තියාගෙනම ඒක කරන්න ඕනේ. හිතේ සති නිමිත්ත තියාගෙන සීළු සත්‍යයන්ට මෙත්තිත වඩන්න බැහැනේ කියලා. නමුත් ඒ නුහුරුව නිසා තාම පුරුදු නැති නිසා, පුරුදු වුණොත් කිසිම අපහසුකම් තොරව කරන්න පුළුවන්. සීළු සත්‍යයන්ට මෙත්තිත වතුරු බව දන්න සති නිමිත්තක් දන්නවා. දෙකම පැහැදිලි. දෙක දිවිදිහකට තමයි වෙන්නේ. නමුත් හිතේ වේගවත්කම නිසා එකට වෙනවා වගේ තේරෙනවා. එතකොට මේ විදිහට ආනාපාන සතිය හෝ අනිත් කමටහනක් වඩනවා. නමුත් යම් කිසි කෙනෙකුට ආනාපාන සතියවත් වඩන්න බැහැ නම් කරන කියන හැම දෙයක්ම සති නිමිත් හිත තියාගෙන කරන්න බැහැ නම් දැනට උපායක් තියෙනවා. ඒක තමයි උපාය තමයි සති සම්පජන්‍ය හුරු කරනවා. සිහි නුවණ දෙක හුරු කරනවා. ඒක කරන්නේ කොහොමද? හැම වෙලාවෙම යමක් හිතනකොට, කියනකොට, කරනකොට, හිතන කියන කරන දේත් එක්කම තමන්ගේ මනස තියාගන්නවා වර්තමානයක. අතීත අනාගත දෙකට ඇසුරු කරන්න මනෝවිඥාණයෙන් ඇසුරු කරන්න දෙන්නේ නැහැ. කියන්නේ කලකී දේවල් සිහි කරන්න දෙන්නේ නැහැ. අපි උපමාවක් හැටියට ගත්තොත්, අපි වෙනදට බුද්ධ වන්දනාව කළොත්, ඉතිවිසෝ ගාථාව කිව්වොත් බලන්න අපි අර රෙදි ටිකක් කියදෙන ඕෂන් මැෂින් එකට දාලා වැඩ කරනවා වගේ මේ මැෂින් එකට දාලා ගාථා ටික කියවෙනවා. යටි මොකද වෙන්නේ? එක එක දේවල් හිතනවා. උඩින් වචන ටික කියවෙන ඉතිවිසෝ භගවා අරහන් සම්මා සම්බුදු කියලා දැන් ටේප් එකක් දැම්මා වගේ. නමුත් හිත යටින් එක එක දේවල් හිතනවා. ඇත්තටම අපි හරියට වන්දනා කළා නෑ. නමුත් නියම විදිහට පැය භාගයක් හරි පැයක් හරි ඔයගොල්ලෝ වන්දනා කළොත් භාවනා කරලා තියෙනවා. ඒ කාලේ වෙනවා භාවනාවම ආනිසංසය වෙනවා. එතකොට එහෙම වෙන්නේ කොහොමද? හැම වෙලාවෙම ගාථාව කියනකොට, මොන හරි දෙයක් කියනකොට පෙරපසු මනසට අහකට යන්න නොදී ගාථාව පටන් ගත්ත බව දැනුම් සහිතවම පටන් ගත්තේ, දැනුම් සහිතවම ගාථාව පවත්වාගෙන යනවා, දැනුම් සහිතවම අවසන් වෙනවා. අපි කියමු ඉතිවිසෝ ගාථාව පටන් ගත්තොත් මුලදිවත් මැදදිවත් අගදිවත් මනස චුට්ටක්ක තියෙන කොහටවත් යන්න නොදී ඕනම කෙනෙකුට සරලව හුරු කරන්න පුළුවන්. අපි කියමු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති කියනකොට හැම වචනයක් ගානෙම දැනුම් සහිතව හොඳට සිහියෙන්මයි කිව්වේ.